ආදරණීය දුවේ පුතේ, අදත් සුපුරුදු පරිදි කඳුරට සේවයේ සමග එක්තු වන මා ශිරෝමී ජයතිලක ගෘහ ආර්ථික විද්‍යා ගුරු උපදේශක. ඔයාලා අපි කලින් පාඩම් වලට සවන් දුන්නා නම් දැන් දැනුවත් වෙලා ඇති දුවේ පුතේ, ආහාර වේල් සැලසුම් කිරීමේදී සිහි තබා ගත යුතු කරුණු මොනවාද කියලා. ඒ වගේම විශේෂ පෝෂණ අවශ්‍යතා සඳහා ආහාර වේල් සැලසුම් කරන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ, අද අපි බලමු විශේෂ අවස්ථා සඳහා ආහාර සකස් කරන්නේ කොහොමද කියලා. විශේෂ උත්සව අවස්ථාවලදී ඒ සඳහා ගැළපෙන ආහාර සහිතව ආහාර වේල් පිළියෙල කරන්න ඕන. ඒ කියන්නේ විශේෂ උත්සව අවස්ථාවකට ඒ ගැළපෙන විදිහට සුවිශේෂී ආහාර වේලක් අපි පිළියෙල කරන්න ඕන. දුවේ පුතේ, අපි පවත්වන උත්සව මොනවද කියලා මුලින්ම බලමුකෝ. දැන් මේ උත්සව අවස්ථාවලට ආහාර වේල් පිළියෙල කරන්නනේ අපි සූදානම් වෙන්නේ. අපි බලමු මොන වගේ උත්සවවලටද අපිට ජීවිතේ සහභාගී වෙන්න තියෙන්නේ. ජාතික උත්සව, අලුත් අවුරුදු, තයි පොංගල් වගේ උත්සව. ආගමික උත්සව, රාමසාන්, නත්තල්, ඒ වගේම අපේ බෞද්ධාගමිකයෝ දානමය පින්කම් කරනවා, ඒ වගේ දේවල්. ප්‍රියසාද, උපන්දින, විවාහ, ඉඳුල් කටගෑම් එන්නේ වගේ උත්සව. වෙනත් විශේෂ උත්සව, ඒ කියන්නේ වෙනත් උත්සව තියෙනවා. ක්‍රීඩා උත්සව, විවෘත කිරීම උත්සව, ඒ වගේ ගොඩක් උත්සව වර්ග තියෙනවා. මේ උත්සව අවස්ථාවකට ආහාර පිළියෙල කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා අපි දැනගත්තොත් අපිට අපේ සංග්‍රහය භුක්ති විඳින්නන් සතුටු වෙන ආකාරයට ආහාර වේලක් පිළිගන්නන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතමු අපිට අපි ගෘහ ආර්ථික විද්‍යාව විෂය හදාරන දරු දැරියෝ. එතකොට අපිට දැන් හැමෝම දන්නවා අපි ගෘහ ආර්ථික විද්‍යාව කරන්න කියලා. එතකොට කවුරු හරි කියන්න පුළුවන්, හිතවතෙක් කියන්න පුළුවන්, ඥාති කෙනෙක් කියන්න පුළුවන්, පුතේ අපේ ගෙදර පාටියක් තියෙනවා, මොනවද දෙන්න ඕන කෑම කියලා. දැන් එයා අපෙන් අහන්න පුළුවන්. අපි එතකොට ටක් ගාලා අහනවා, එක පාරටම අහනවා අපි, මොකක්ද පාටියක, මොකක්ද පාටියක, කවදද, කීයටද, කාටද තියෙන්නේ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩා අපි අහනවා. ඇයි ඔයාලා පාටියක් දෙන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. ඔන්න අපේ ප්‍රශ්නාවලියේ අපි ඉස්සර වෙලාම අහන්නේ මොකක්ද? පාටියකින් අපි බලාපොරොත්තු වෙන මොන වර්ගයේ උත්සවයක්ද කියලා. ඒක තමයි අපි අහන්නේ. අපි අහනවා මොකක්ද? මොකක්ද පාටියක කියලා. ඒ අහන්නේ මොන වර්ගයේ උත්සවයක්ද කියලා අපිට දැනගන්න. ඒ කියන්නේ උත්සවයේ ස්වභාවය මොකක්ද කියලා තමයි අපි දැනුවත් වෙන්න ඕනේ. අපිට මේ ආහාර වේල හරියට සැලසුම් කරන්න නම් මොන උත්සවයක්ද කියලා දැනගන්න වෙනවා. උපන්දින තියෙනවා, උපන්දින උත්සව තියෙනවා, විවාහ මංගල උත්සව තියෙනවා, ජාතික උත්සවයක්ද, දානමය පින්කමක්ද, ඒ වගේ විවිධ උත්සව තියෙනවා. ඒ මොකක්ද කියලා අපි දැනගන්න ඕන. ඒ නිසා අපි නිරවුල්ව දැනගන්න ඕන උත්සවයේ ස්වභාවය ගැන. ඔන්න දැන් අපිට ආහාර වේලා සැලසුම් කරන්න කිව්වම අපි ඉස්සෙල්ලාම අහන්නේ මොකද්ද පාටිය, මොකටද, මොකටද කියලා. එතකොට අපි දැනගන්න උත්සවයේ ස්වභාවය මොකක්ද කියලා එයාලගෙන් අහලා. දැන් ඔයාලගේ දෙවන ප්‍රශ්නේ කවදද, කවදද තියෙන්නේ, කීයටද, කොයි වෙලාවටද, ඔන්න ඔය වගේ අපි අහනවා. ඒකෙන් අපි නිවැරදි උත්සවයකට ආහාර වේලා සැලසුම් කරද්දී, නිවැරදිව උත්සවයකට ආහාර වේලා සැලසුම් කරද්දී අපි දැනගන්න ඕන උත්සවය පවත්වන වේලාව කොයි වේලාවේද. හරියටම අපිට මේ උදේ 10ට දවල් 11ට එහෙම කියන්න ඕනේ වේලාව කොයි අවස්ථාවේද. එතකොට අපි කියන දවල්ද, රාත්‍රියද, එහෙම නැත්තම් අපි අහනවා තේ වේලාවක්ද කියලා. සමහරක් වෙලාවට උදේ උදෑසනත් අපි එහෙම සැලසුම් කරනවා. කඩයක් විවෘත කරාදී, මොකක් හරි විවෘත කිරීමක් වගේ තියදී, මුල් ගලක් තියදී, ඒවා උදෑසන වගේ තමයි එකක් තියෙන්නේ. එතකොට අපි උදෑසන සංග්‍රහයක් රැසි කරන්න පුළුවන්. එතකොට අපි දැන් ඔන්න තියෙන වේලාව දැනගත්තා. ඒ නිසා මේ ආහාර වේල සැලසුම් කරන්න දැනුවත් වෙන්න ඕන කොයි වෙලාවටද ආහාර වේල සැලසුම් කරන්න ඕන කියලා. සමහර අවස්ථාවල් තියෙනවා නේද, අපි දවල්ට කන්න හිතාගෙන ගියාම ටී පාටි එකක් තියෙන්නේ නේ. අපි යනවා හොඳට කාලා, එන්නම් අපිට දවල්ටනේ ආරාධනා කරලා තියෙන, අපි හිතන් යනවා හරි අපිට කන්න පුළුවන් හොඳට කියලා. නමුත් එයාලා ලෑසි කරලා තියෙන්නේ ටී පාටි එකක්. එතකොට අයියෝ අපිට මොනවද හිතෙන්නේ, දුවේ පුතේ අපරාදේ පාටියකට ආවේ කියලා අපි හිතනවා නේද. අපි හිතනවා අයියෝ අපරාදේ ගෙදරින් කෑවනම් හරි, අම්මර හදලා දෙන බත් එක් කෑවනම් බඩ පිනවනවා. ටී පාටි එකක් දැන් දවල් වේලාවේ අපි ගොඩක් වෙලාට බලාපොරොත්තු වෙලා යන්නේ හොඳ දිවා සංග්‍රහයක් නේද. ඒ කියන්නේ බත් එක්ක මොනවා හරි හොඳ සුවිශේෂී ආහාර වේලා. ඔයාලා අහපු තවත් ප්‍රශ්නයක් තමයි කාටද කියන්නේ, කවුද එන්නේ එහෙම කියලා. ඒ කියන්නේ උත්සවයට සහභාගි වන අයගේ ස්වභාවය දැනගන්න ඕන ඔයාලට. මේ ආහාර වේල සැලසුම් කරන්නේ ඇයි, මේ මොකද්ද මේ එතන තියෙන ලොකුම දේ තමයි අපි සැලකිලිමත් වෙන්න ඕන පොඩි දරුවෙක් නම් උපන්දින සාදයක් නම් පොඩි දරුවෙක්ගේ උපන්දින සාදයක් නම් ඒ කුඩා දරුවාගේ යහළුවන් සහභාගි වෙනවා නම් එයාලට ගැළපෙන ආහාර වේලක් සූදානම් කරන්න. දැන් චූටි දරුවෝ නම් එයාලා ගොඩක් සැරට මිරිස් සැරට එහෙම ආහාර ගන්නෙ නැහැ. පුංචි ළමයෙගේ උපන්දින උත්සවයක් නම් අපි එයාට ගොඩක් පැන් රස තියෙන ආහාර එම් බත් සූදානම් කරනවා නම් එයාලා ගොඩක් ආසා විදියට සැර අඩුව මිරිස් සැර අඩුව අපි සූදානම් කරලා දෙනවා. ඔන්න අපි මූලික ගැටලු ටික විසඳගත්තා නේද. ඊට පස්සේ ඔයාලා ගෘහාර්ථික විද්‍යාව විෂය හදාරන දරුවන් විදිහට උගත් කරුණු තුලින් මේ සකසන ආහාර වේල සුවිශේෂී කරගන්න ඒ සඳහා ඔයාලා දැනුවත් වෙන්න ඕන. කොහොමද කියලා බලමු අපි මේක සුවිශේෂී කරගන්නේ. ආහාර වේල් තුල ආහාර වර්ග ගැළපීමට දැන් අපිට නිකම්ම බොජුන් පතක් ලියලා දෙන්න බෑ. නිකම්ම ආහාර ටිකක් ලියලා දෙන්න බෑ. මේ ආහාර වේල් තුල ආහාර වර්ග ගැළපෙන්න ඕන. අපිට ඒකට ප්‍රිය උපදවන්න ඕන. අපිට කන්න ආස හිතෙන්න ඕන නේද? අන්න ඒක නිසා ආහාර වේල් තුල ආහාර වර්ග ගලපන දැනුම අපිට තියෙන්න ඕන. ඒ වගේම විවිධ පිසීමේ ක්‍රම යොදාගෙන තියෙන්න ඕන ආහාර වේලේ විවිධත්වය. නේද? අපි එකම පිසීමේ ක්‍රම වෑංජන 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 කියලා එක්කෝ තැම්බීමේ පිසීමේ ක්‍රමේ විතරක් භාවිතා කරලා තිබෙන අපිට ඒකට රසවත් ආහාර වේලක් කියන්න බෑ. අපි අනිවාර්යයෙන්ම හොඳටම දන්නවා කලින් ආහාර වේල් සැලසුම් කරද්දී අපි ඉගෙනගෙන තියෙනවා විවිධ පිසීමේ ක්‍රම අපි භාවිතා කරන්න ඕන කියලා. ඉතින් දුවේ පුතේ ඔය කාරණා දෙක පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා ඔයාලගේ ඥාති කෙනෙකුට අපි ආහාර වේලක් සැලසුම් කරමු. දැන් ඔයාලගෙන් අහනවා මම අර කිව්වේ ගෘහාතික විද්‍යාව හදාරනවා කියලා දැනගත්තොත් ඇවිල්ලා අහනවා පුතේ කේක් එකක් හදන්න පුළුවන්ද? පුතේ මෙන්න මෙහෙමයි අපේ ගෙදර උත්සවයක් තියෙනවා දෙන්න ඕන කෑම වර්ග මොනවද? අන්න ඒ වගේ දේවල් අහනවා. ඒ නිසා අපි එයාගෙන් අහනවා නැන්දේ ගෙදර තියන්න නැන්ද හරි එක්කෝ සහෝදරියක් හරි අපි අහනවා ගෙදර තියන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අපි හනවා. ඇයි මොකද්ද උත්සවය ඔයාලගේ? එතකොට එයා කියනවා අපේ ගෙදර දුවගේ 16 වන උපන්දින සඳහා දිවා සංග්‍රහයක් එයාගේ යාළුවන්ට. එතකොට 16 වන උපන්දින අපිට සුවිශේෂී වෙනවා මෙයාගේ දුවගේ 16 වන උපන්දින සාදය. ඒ වගේම දිවා සංග්‍රහය එයාගේ යාළුවන්ට ඔන්න සුවිශේෂී වෙච්ච කරුණු. එයාලට ගැළපෙන විදිහටයි මෙයාලා අපිට කියන්නේ මේ බොජුන් පත සැලසුම් කරලා දෙන්න කියලා. එහෙනම් අපි ලෑස්ති වෙන්න ඕන ඒ බොජුන් පත හරි විදිහට සූදානම් කරන්න. මම හිතන්නේ ඔයාලට ගොඩක් ලේසියි ඒ බොජුන් පත සූදානම් කරන්න. මොකද ඔයාලගේ වයසේ අය ඔයාලා හැමෝගෙම ගොඩක් වෙලාවට රුචිකත්වය ආහාරවලට එක වගේ වෙනවා. ඒ නිසා අපි ඒ විදිහට සූදානම් කරමු බලමු. එතකොට දැන් අපි දන්නවා උත්සවයේ ස්වභාවය, පවත්වන වේලාව, සහභාගී වන අය ගැන අපි දැන් දැනුවත්. දැන් මේ උත්සවය ගැන අපි හොඳට දැනුවා. එහෙනම් දුවේ පුතේ ආහාර ගලපලා විවිධ පිසීමේ ක්‍රම භාවිතා කරලා අපි හොඳ ආහාර වේලක් සැලසුම් කරලා දෙමු නේද? බලමු. දැන් මම සූදානම් කරනවා කහබත්. හරිද? චිකන් බ්ලැක් කරියා, කජු වෑංජනයක්, අල තෙම්පරාදුවක්, වම්බටු මෝජුවක්, එළවලු සලාදයක්, අඹ චට්නි, රටකජු මිශ්‍ර බැදුමක්, වතුර වීදුරුවක්, වටලප්පා. දැන් බලන්න පුතේ මේ බොජුන් පතේ උත්සවයේ ස්වභාවයට, උත්සවයේ පවත්වන වේලාවට, උත්සවයට සහභාගි වන අයගේ ස්වභාවයට, ආහාර වේල් තුල ආහාර වර්ග ගැළපීම, සකස් කිරීමේදී විවිධ පිසීමේ ක්‍රම යොදා ගැනීම කියන සුවිශේෂී කරුණු ගැන අවධානය යොමු කර තියෙන බව ඔයාලට හොඳින් පැහැදිලි ඇති නේද? මේ අපි මේ බොජුන් පත හදද්දී උත්සවයේ ස්වභාවය, උත්සවය පවත්වන වේලාව, උත්සවයට සහභාගි වන අයගේ ස්වභාවය, ආහාර වේල තුල ආහාර වර්ග ගැළපීම, දැන් මේ ආහාර වේල තුල මං ආහාර වර්ග ගලපලා තියෙනවා, ඒ වගේම සකස් කිරීමේදී විවිධ පිසීමේ ක්‍රම භාවිතා කරලා තියෙනවා. එතකොට මේවා ගැන අපි දැනුවත් වෙලා තමයි මේ ආහාර වේල සැලසුම් කරන්න ඕනේ. දැන් බලන්න මං කහබත් මට සුවිශේෂී විශේෂී බතක් දාන්න ඕන වුණා මේ විශේෂ උත්සව අවස්ථාවක් නිසා මම කහ බත් ඇම්මා. ඒ වගේම චිකන් බ්ලැක් කරිය. චිකන් බ්ලැක් කරිය හරි රසවත් ආහාරයක්. චිකන් අපි නිකම්ම උයලා ව්‍යංජනයක් ගන්නවට වැඩිය ඩෙවල් එක හැමදාම අපි පාවිච්චි කරනවා. දැන් එළවලු බත් දැම්ම නම් අපිට ඩෙවල් එකක් දාන්න පුළුවන්. කහ බත් එක්ක හොඳටම ගැලපෙනවා චිකන් බ්ලැක් කරිය. ඒ වගේම කජු ව්‍යංජනේ. කජු ව්‍යංජනේට අපි කවුරුත් ආසයි. ඒ නිසා කජු ව්‍යංජනයක් දැම්මා. අල තෙම්පරාදුවක් දැම්මා. ඒ වගේ වම්බටු මෝජුව රසයේ වෙනසක් ලබා ගන්න මම වම්බටු මෝජුවත් දැම්මා. ඒ වගේ මේකේ විවිධත්වය වර්ණය හොඳට දිස්වෙන්න මම දාගත්තා එළවලු සලාදයක්. එළවලු වර්ග කීපයක් මිශ්‍ර කරලා මම එළවලු සලාදයක් දැම්මා. ඒ වගේම මම අඹ චට්නිත් දැම්මා. මේකට ඇඹුල් වර්ගයක් තිබ්බොත් හොඳයි කියලා හිතුණා මේ ආහාර වේලට. ඒ නිසා අඹ චට්නිත් මේ ආහාර වේලට ඇතුළත් කරා. ඒ වගේම පුතේ රට කජු මිශ්‍ර බැදුම. දැන් මම ඉස්සෙල්ල දැම්මේ කජු ව්‍යංජනයක්. දැන් මම මේකට රට කජු මිශ්‍ර, රට කජු පපඩම්, එතකොට අපි නූඩල්ස් ඒවා ඔක්කොම ගැඹුරු තෙලේ බැදලා අපි දන්නවා හොඳ රට කජු මිශ්‍ර බැදුමක් හදාගන්න. සමහරු දානෝකට ගුටුකොළ, කරපිංචකොළ රසවත් බැදුමක් හදාගන්න පුළුවන්. ඒ වගේම වතුර වීදුරුව මම බොජුන් පතට ඇතුළත් කරා. අතුරු පස විදිහට මම දුන්නේ මොනවාද? වටලප්පන් නේ, හැමෝම කැමති වටලප්පන් කන්න. ඒ නිසා වටලප්පන් ඇතුළත් කරා. දැන් මේ රසයට හදාගත්ත ආහාරය පිළිවෙලටම පිළිගන්නන්න ඕන. මේ ආහාර වේල හරි ආකාරයට පිළිගැනීම හොඳින් හැදෑරීම තුළින් ඔයාලට අත්වෙන වාසි මොනවද කියලා බලමු. මේ ආහාර වේල හරියට පිළිගන්නන්න. දැන් ආහාර වේල සකසුවාට බෑ, ඒක හරි විදිහට පිළිගන්නපුවාම අපිට අත්වෙන වාසි, ඒ කියන්නේ අපිට දැනෙන දෙයක්, අපිට හොඳ ආත්ම තෘප්තියක් ලැබෙනවා, ආත්මාභිමානයක් දැමෙනවා. කෑම ටික රසයි, හොඳ පිළිගැන්වීමේ ක්‍රමයක් තිබ්බා කියලා කවුරුත් කිව්වොත් අපි හරි ආසයි ඒකට. මේකෙන් ඇතිවෙනවා පුතේ අන්‍යෝන්‍ය සුහදතාවයේ වර්ධනය වීමක් වෙනවා. අපිට හොඳට ආහාර වේලක් පිළිගැන්වීම අපි දැනුවත් නම්, හොඳට ආහාර වේලක් තව කෙනෙකුට පිළිගන්වන්න අපි දැනුවත් නම් අනිත් අය සමග හොඳ සුහදතාවයක් වර්ධනය වෙනවා. අපි නිවසකට ගොඩ වැදිලා හොඳ සංග්‍රහයක් භුක්ති විඳොත් අපි හැම වෙලාවෙම ඒ ගැන මතක් කරනවා නේද? ඒ සංග්‍රහයිකාවගේ සුහදශීලී බව ඔයාලා මතක් කරන්න. දැන් ඔයාලා හොඳ රසවත් ආහාර වේලක් කොහෙට හරි ගිහිල්ලා හරි ක්‍රමවත් විදිහට අපිට පිළිගැන්වීමක් කරලා අපි කෑවොත් අපි ඊට පස්සේ ඒක මතක් කරනවා. ඔයාලා කියනවා යාළුවන්ගේ ගෙවල් වලින් කාපු විදිය, එයාලගේ අම්මලා සංග්‍රහ කරපු විදිය, අපි ගෙවල් වලට ඇවිල්ලා කියනවා නේද ඔයාලා දරුවෝ විදියට කියනවා අනේ ගෙදර නම් හරි ෂෝක්, යාගේ අම්මා මෙහෙම කෑම හදලා තිබ්බේ, අපිට මෙහෙම කෑම මේසෙ කෑම ටික දුන්නේ, එහෙම කියනවා. ඉතින් ඒම අපි හරි ආසයි ඒක. එතකොට හොඳ අන්‍යෝන්‍ය සුහදතාවයක් වර්ධනය වෙනවා. ඒ වගේම දුවේ පුතේ ආහාර පිළිගැන්වීම මෙන්ම එහිදී අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් තියෙනවා. ඒ පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ සංග්‍රහයේදී අපිට ඒක ගැන අපි හොයනවානේ, අපි හරි විදිහට හොයනවා. කොහොමද අපි සර්විට් එක තියන්නේ? අතසෝදන කෝප්පයක් තියෙනවා නම් මොන පැත්තේද තියන්නේ? වතුර වීදුරුවක් තියෙනවා නම් මොන පැත්තේද තියන්නේ? අන්න ඔය වගේ දේවල් අපි හොයනවා. ඒක අපි දැනුම වැඩි වෙනවා. ඒ වගේම අපි ගොඩක් හොඳටම දන්න දෙයක් තමයි සාමාන්‍ය කාන්තාවන් ආහාර පිළිගැන්වීමේදී කාන්තාවන්ට මුලින් ආහාර පිළිගන්වන්න ඕන. කොච්චර සුවිශේෂී මොන විදිහේ පුද්ගලයෙක් හිටියත් නමුත් ආහාර පිළිගන්වන්නේ එතන ඉන්න කාන්තාවන්ට ඉස්සෙල්ලා ආහාර පිළිගැන්වීම කරන්න ඕන. ඒ වගේම ආහාර පිළිගැන්වීමේදී වම්පසින් පිළිගන්වන්න ඕන. ඒ වගේම බඳුන් ඉවත් කරද්දී දකුණු පසින් ඉවත් කරන්න ඕනේ. ඒවා ගැන අපි හොඳ දැනුවත් වීමක් වෙන්න ඕන. අපි එක්කෙනෙකුට ඉඩ කොච්චරද කෑමේසෙ අයින් කරන්නේ, ඒ වගේ දේවල් අපි හොඳ අධ්‍යයනයක යෙදিলা තමා මේ ආහාර වේල් පිළිගැන්වීම කරන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ආහාර පිළිගැන්වීමේදී අනුගමනය කරන්න ඕන සිරිත්. ආගන්තුක සත්කාරය පිළිබඳ යහපත් ආකල්ප වර්ධනයක් වෙනවා දුවේ පුතේ. තව කෙනෙකුට සංග්‍රහ කිරීම එයින් ලබන ආත්ම තෘප්තියක් තුලින් යහපත් ආකල්ප වර්ධනයක් සිදු වෙනවා. දැන් අපි තව කෙනෙකුට සංග්‍රහ කරපුවාම ඒකෙන් අපිට හොඳ ආත්ම තෘප්තියක් ලැබෙනවා. එතෙන්දී අපිට මොකද්ද වෙන්නේ? අපේ යහපත් ආකල්ප වර්ධනයක් ඇති වෙනවා. අපි සංග්‍රහ කරන්න, සංග්‍රහයේ භුක්ති විඳින්න, එයාලා ගැන හරි ප්‍රසාදයක් ඇති වෙනවා නේ. මෙයා හොඳට ආහාර වේල අපිට හදලා දුන්නා, අපිට ඒක භුක්ති විඳින්න අවස්ථාව සලසලා දුන්නා කියලා හොඳ ආකල්පයක් ඇති වෙනවා. ඒ වගේම විනෝදාස්වාදයක් ලැබීම ට තව කෙනෙකු තෘප්තිමත් වෙන ආකාරයට ආහාර වේලක් සකසලා පිළිගැන්වීමට හැකිවොත් ඒකෙන් අපිට ලොකු සතුටක් දැනෙනවා, විනෝදාස්වාදයක් ලැබෙනවා අපිට. මේවයි හිතන්න පුතේ, අපේ ගෙදර හදන කෑම වේලක් හරි කෑම මේසෙට ඇරලා අපි ගෙදර සියලු දෙනාම හිතේ සතුටින් අනුභව කළොත් පවුලේ සුහදතාවයේ වර්ධනය වෙනවා නේද? අපි සාමාන්‍යයෙන් කියනවා අඩුම රාත්‍රී ආහාර වේලවත් හදලා කෑම මේසෙට ඇරලා හැමෝම එකතු වෙලා ආහාරය භුක්ති විඳින්න කියලා. එතෙන්දී ගොඩාක් දේවල් පවුලේ සුහදතාවය වර්ධනය වෙනවා. ගොඩාක් දේවල් ඇත්තටම ඔය අපි තියෙනවා ආහාර මේසේදී පිළිපැදිය යුතු සිරිත්විරිත් ඒවා අපි හුරු වෙනවා. පුංචි ළමයි ගෙදර ඉන්නවා නම් එයාලා දන්නවා කොහොමද කෑම් බෙදා ගන්න ඕනේ, කොහොමද ශබ්ද නොකර කන්න ඕනේ, කොහොමද අපි මේ සමහරක් වෙලාවට අපි හැඳි ගෑරූප පාවිච්චි කරනවා නම් ඒවා කොහොමද අපි පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒ වගේ ලොකු අත්දැකීම් සම්භාරයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකෙන් ලොකු විනෝදාස්වාදයක් ලැබෙනවා. කාලය හා කාර්යයන් කළමනාකරණය කරගන්නත් පුළුවන් පුතේ මේකෙන්. ආහාර පිළිගැනීම ගැන අපි ඉගෙනගෙන තියෙනවා නම් අපිට හැකියාව තියෙනවා ක්‍රමවත්ව පිළිගන්න. ඒ වගේම ක්‍රමවත්ව අවශ්‍ය උපකරණ පමණක් තෝරා ගන්න. එතකොට අපිට අනවශ්‍ය විදියට ගොඩ ගහගෙන උපකරණ හැමදේම පැත්තක තියාගෙන ගොඩ උපකරණ තියාගෙන ඒවා සෝදලා ඊට පස්සෙත් ඒවා සෝදලා අරන් තියන්නේ. ඒ වගේ අපිට කාලයේ අපතේයමක් සිද්ධ වෙන්නේ. අපි මේ ගැන දැනුවත් නම් අපි දන්නවා මේකට අවශ්‍ය වන්නේ මේ උපකරණ ටික. අපි ඒ ටික විතරක් යොමු කරොත් ඇති මෙතෙන්න කියලා. මේ උත්සව අවස්ථා ගැන කතා කරද්දී දුවේ පුතේ මෙම ආහාර වේල් පිළිගන්නද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු තියෙනවා. දැන් අපි ආහාර වේලා සැලසුම් කිරීම, ආහාර පිළිගැනීමේදී අපිට දැනෙන සතුට මොකක්ද, අපි කොහොමද ඒකෙන් අපිට ආත්ම තෘප්තිය ලැබෙන්නේ කියලා කතා කරා. දැන් අපිට තියෙනවා පිළිගන්නද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඒකත් ඒ වගේ තමා. මොකද අපි ආහාර වේලා පිළිගන්නවාදී අපි කල්පනා කරනවා උත්සවයේ ස්වභාවය මේ මොකද්ද, දානමේ පින්කමක්ද, එහෙම නැත්නම් උපන්දින සාදයක්ද, එහෙම කියලා අපි උත්සවයේ ස්වභාවය ගැන සැලකිලිමත් වෙනවා. උත්සවයේ ස්වභාවය අනුව පිළිගැනීමේ ක්‍රමය තෝරා ගන්න ඕන. පෙරදිග සංස්කෘතිය අනුවද අපරදිග සංස්කෘතිය අනුවද අපිට මේ ආහාර වේල පිළිගන්නන්නේ, එහෙම අපිට හිතන්නත් පුළුවන්. ඒ වගේම කුඩා ළමයි සහභාගි වෙන උත්සවයක්ද, දැන් කුඩා ළමයි සහභාගි වෙන උත්සවයක් නම් අපි ඒකට ගැළපෙන විදිහට උපකරණ තෝරා ගන්න ඕන. චූටි අය අතින් ඉක්මනට බිඳෙන්න පුළුවන්, ඒ නිසා අපි යාලට ගැළපෙන උපකරණ ලබා දෙන්න ඕන. උත්සවයේ පවත්වන වේලාව අර කලින් වගේම තමා. දැන් ආහාර පිළිගැනීමේදී මේ උත්සවයේ පවත්වන වේලාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. දුවේ පුතේ ආහාර වේල සැලසුම් කිරීමේදී වගේම සැලකිලිමත් වෙන්න ඕන වැදගත් කරුණක් තමා උත්සවයේ පවත්වන වේලාව. පිළිගැනීමේදී ඒ වේලාවට අනුව උදේ, දිවා, සන්ධ්‍යා, රාත්‍රී අවස්ථානුකූලව ඒ ආහාර වේලට ගැළපෙන පරිදි ආහාර පිළිගැනීමේ උපකරණ හා පිළිගැනීමේදී යොදා ගන්නා සැරසිලි හා ආලෝක ක්‍රමද එකිනෙකට වෙනස් වෙනවා නේද? දැන් අපි දිවා උත්සවයක් නම් අපි ලයිට්ස් දාලා එහෙම පවත්වන, රාත්‍රී උත්සවයකත් අපි හොඳට ලයිට්ස් දාලා පවත්වන, සාමාන්‍ය එළිමහනක පවත්වන නම් අපිට සාමාන්‍ය ස්වභාවික ආලෝකය අපි පාවිච්චි කරනවා. ඒ වගේම දුවේ පුතේ අපි එතෙන්දී භාවිතා කරන සැරසිලි ක්‍රම වෙනස් නේ. රාත්‍රී උත්සවයක් නම් ඒ විදිහේ සැරසිලි ක්‍රම පාවිච්චි කරනවා, දිවා උත්සවයකට ඊට වෙනත් සැරසිලි ක්‍රම පාවිච්චි කරනවා. අන්න ඒ වගේ අපි වෙනස් වෙනවා. සහභාගි වන පිරිසේ ස්වභාවය හා සංඛ්‍යාව උන්නෝක හරි වැදගත්. කී දෙනෙක් සහභාගි වෙනවද, මොන තරාතිරමේ අයද සහභාගි වෙන්නේ කියන එක ගැන හොඳ අවබෝධයකින් පිළිගන්නා සිටිය යුතු. පිළිගන්වන්නා ඉන්න ඕන කවුද සහභාගි වෙන්නේ, කී දෙනෙක් ඉන්නවද, මෙයාලට මේ ඉඩකඩ ඇද්ද. ඒ වගේම මොන තරාතිරමේ අයද සහභාගි වෙන්නේ. අපි ඔය වෙඩින්ස් වලට ගිහාම, මංගල උත්සව වලට ගිහාම අපි දැකලා තියෙනවා ටේබල් එකක් වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරලා තියෙන පුතේ සමහරක් වෙලාවට ඒ මනමාලයාගේ හෝ මනමාලිගේ ස්ටාෆ් එකේ එයාගේ කාර්යාලයේ ප්‍රධානියා ඉන්නේ වගේ කෙනෙක් වෙනවා නම් එයාලට ඒ තරාතිරම දැනගෙන තමයි අපි ඒ වගේ වෙන් කරලා තියලා තියෙනවා. මොකද එයාලට ලොකු ගරුත්වයක් ඇතිව, දැන් ඥාතීන්ට වැඩිය ගරුත්වයක් ඇති එයාලට සංග්‍රහය කරන්න ඕන නිසා. ප්‍රමාණයට අනුව උපකරණ ආහාර ද්‍රව්‍ය සූදානම් කරගන්න ඕන. ආහාර මදි වෙන්නත් බෑ, ආහාර ගොඩාක් අපතේ යන්නත් බෑ. දැන් අපි 50ක් එනවනම් 50ට ගැළපෙන විදිහට ආහාර සදා ගන්න ඕන. 50ට 5 දිනකට 6 දිනකට වගේ වැඩි වුණාට කමක් නෑ, අඩු වෙන්න බෑ. තේරුණාද? දැන් වැඩි වුණොත් එන්නේ ගොඩක් අපතේ යනවා, එතෙන්දී ලොකු ආර්ථික පාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ද, යෝන් වී අයද, වැඩිහිටියන්ද, පූජ්‍ය පක්ෂය අයද යන්න කලින් දැනුවත් වෙලා පිළිගැන්වීම සූදානම් කරන්න ඕන. දානමය අවස්ථාවකට අපි පිළිගැන්වීම කරන අයුරු මතක් කරගන්නකෝ. ඒ අවස්ථාවේ අපි බිම හෝ මිටි ආසන පනවලා පූජ්‍ය පක්ෂයට ආහාර පිළිගන්වනවා. තවත් වැදගත් කරුණක් තමයි දුවේ පුතේ උත්සවයේ පවත්වන ස්ථානයේ ඉඩකඩ. උත්සවයට සහභාගී වෙන ප්‍රමාණයට ගැළපෙන ලෙස ඉඩකඩ සකසා ගන්න ඕන. ඉඩකඩ අනුව ආහාර පිළිගැන්වීමේ ක්‍රමයද වෙනස් වෙන්න ඕන. සීමිත ඉඩකඩකට ගැළපෙන විදිහට සකසා ගන්න ඕන. විශාල ඉඩකඩක් තියෙනවා නම් ඒ දැන් සීමිත ඉඩකඩක් තියෙනවා නම් ඒ ඉඩකඩට ගැළපෙන විදිහට තමයි අපි මේ ආහාර වේල පිළිගැන්වීමට සූදානම් කරගන්න ඕනේ. ඒ වගේ විශාල ඉඩකඩක් තියෙනවා නම් 50ක් වෙනවා නම් 100ක් විතර දාන්න පුළුවන් හෝල් එකක් නම් අපි ඒක හෝල් එක පුරාවට අපි ලස්සනට ඒක arrange කරන්න පුළුවන්. ඒ ශාලාවේ පාළුව මැකිලා යන විදිහට අපි ඒ ආහාර වේල් පිළිගැන්වීම සකසන්න පුළුවන්. උත්සවයේ ආකර්ෂණීය බව හා අලංකාරය. දැන් උත්සවයක ආකර්ෂණීය ඇත්තටම අපි ගොඩාක් බලාපොරොත්තු වෙනවා පුතේ පිරිසිදු බව නේ, ස්ථානයේ ක්‍රමවත් බව, ඒ වගේම සහභාගී වන අයට සතුටක් සේම ආහාර වේල පිළිගැන්වීමට රුචියක්, ආහාර වේල භුක්ති විඳින්න රුචියක් ඇති වෙන්න ඕන. හොඳ ආලෝකයක් වාතාශයක් හොඳින් තියෙන්න ඕන මේ ආහාර වේල අපි පිළිගැන්වීම කරන ස්ථානවල. හරි පිරිසිදු වෙන්න ඕන, මකුළු දැල් එහෙම වටපිටාවේ නැති වෙන්න ඕන, ගොඩාක්ම දූවිලි නැති වෙන්න, ගොඩාක් පිරිසිදු වෙන්න ඕන. බලන්නකෝ අපි ජීවිතේ දැන් මේ අවස්ථාව වෙනකොට අපි විශේෂ උත්සව අවස්ථාවලට සහභාගී වෙච්ච අවස්ථා කල්පනා කරලා බලන්නකෝ, ඔයාලට හිතෙන ඇති ආතන ගොඩක් හොඳයි, හේ ගියා එහෙ හරි නෑ, අන්න ඒ වගේ අපිට හිතෙනවා නේ. උචිත පිළිගැන්වීමේ ක්‍රම පාවිච්චි කරන්න ඕන. පිළිගැන්වීමේ ක්‍රමයට අදාළ උපකරණ එක් රැස් කර ගැනීම, උචිත මේස අලංකරණ යොදා ගැනීම. පවුලේ විශේෂ උත්සවයක් නම් අපි තෝරාගන්නේ ස්වයං සේවා ක්‍රමයයි. පවුලේ විශේෂ උත්සවයක් නම් ගොඩක් දෙනෙක් සහභාගී වෙනව නම් අපි තෝරාගන්න ස්වයං සේවා ක්‍රමය. නමුත් දෙතුන් දෙනෙක් ඇවිත් පුංචි උත්සවයක් නම්, ඒ කියන්නේ පොඩි පාටි එකක් නම් අපි කරන්නේ පෙරදිග හෝ අපරදිග ක්‍රමයට කෑම මේසය සකසලා ආහාර අනුභව කරන්න ඉඩ දෙන්න පුළුවන්. නේ කීප දෙනෙක් වෙනවා නම් 3-4 දෙනෙක් වෙනවා නම් අපිට අපේ කෑම මේසේ ඇති. 6 දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. අපිට හොඳටම ඇති. ඒකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් පෙරදිග ක්‍රමය හරි අපරදිග ක්‍රමය හරි ඒ දෙකෙන් එකක් අපි කැමති ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පෙරදිග ක්‍රමයට නම් පිඟාන, අතසෝදන කෝප්පයක්, වතුරු වීදුරුවක්, අත්පිස්නාවක්, මල් සැකසුමක් අපි අනිවාර්යයෙන්ම තියෙනවා. අපරදිග ක්‍රමයට නම් පිඟාන, වතුරු වීදුරුව, අත්පිස්නාව, හැඳි ගෑරොප්පු, මල් සැකසුම සුම එතෙන්දි ඉවත් වෙනවා අතසෝදන කෝපය, ඒ වෙනුවට එනවා හැඳි ගෑරොප්පු. හරි සුවඳ දැන් මල් එකක් තියන්න කිව්වා මම. සුවඳ හමන්නේ නැති මිටි මල් බඳුනක් තියන්න ඕන අපි හැම වෙලාවෙම. ඒක හොඳ කල්පනාකාරී වෙන්න ඕන. සුවඳ හමන්නේ නැති ඒ වගේ මිටි මල් බඳුනක් අපිට එකිනෙකාගේ මුහුණ පේන්න ඕන. උස මල් බඳුනක් තියලා විහිදෙන මල් සැකසුමක් හදලා තිබ්බොත් අපිට පේන්න, අපිට එහෙට මෙහෙට නැවිලා තමයි අනිත් අයත් එක්ක සුහද සාකච්ඡා, අපි කෑම මේසේදී සුවඳ සාකච්ඡාවක් පවත්වන ඕනේ. ඒ වෙලාවේ කතා කරන්න පේන්නේ. අන්න ඒ වගේ දේවල් අපි අනුගමනය කරන්න ඕන. කෙටි කාලයක් තුළ වැඩි ප්‍රමාණයකට ඔවුන්ගේ රුචිකත්වය අනුව ආහාර බෙදාගෙන කැමති තැනකට ගොස් ආහාර අනුභවයට ඉඩ සලසා දීම ස්වයං සේවා ක්‍රමය මගින් සිද්ධ වෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ පවුලේ උත්සවයක් තියෙනවා නම් ස්වයං සේවා ක්‍රමය හොඳයි කියලා. එතකොට මේ ක්‍රමය දැන් ගොඩාක් වෙලාට පුතේ හෝටල් වලත් පාවිච්චි කරන්නේ මේ ස්වයං සේවා ක්‍රමය. එක පැත්තක ආහාර වේල් සකසලා තියෙනවා, ආහාර පිළිගැන්වීම හදලා තියෙනවා, අපිට මේස හදලා තියෙනවා එක්කෝ පෙරදිග ක්‍රමයක එක්කෝ අපරදිග ක්‍රමයට නේ. අපි දැක්ලා තියෙන හැඳි ගෑරොප්පු තියලා කට්ලරි සෙට් එක ඒ ටික තියලා අපිට මේසේ හදලා තියෙනවා. අපි කරන්නේ පිඟානට බෙදාගෙන ගිහිල්ලා අපිට කැමති විදියට බෙදාගෙන ගිහිල්ලා අපිට කැමති තැනක වාඩි වෙලා අපි කැමති විදියට ආහාරය භුක්ති විඳිනවා. මෙන්න මේකට අපි කියන ස්වයං සේවා ක්‍රමය කියලා. මෙහිදී පෙරදිග ක්‍රමයට හෝ අපරදිග ක්‍රමයට කරන්න පුළුවන්. ඒ වගේම දැන් බලන්න ඔයාලා මේකේ ඔයාලගේ පොතේ තියෙනවා 11 ශ්‍රේණියේ පොතේ දුවේ පුතේ තියෙනවා 62 පිටුව. 62 පිටුවේ තියෙනවා ස්වයං සේවා ක්‍රමයට ආහාර වේලක් පිළිගන්වන අයරු පළවෙනි රූපයේ තියෙනවා. ඒකේ හොඳ පැහැදිලිව තියලා තියෙනවා ප්‍රධාන ආහාර පිඟාන, ඊට පස්සේ එතනම අත්පිස්නාව තියෙනවා, ඊට පස්සේ ප්‍රධාන ආහාර දීසි, ඊට පස්සේ තියෙනවා ව්‍යංජන දීසි ටික තියෙනවා, ඊට පස්සේ තියෙනවා පැත්තෙන් සයිඩ් ප්ලේට් එක අර ආහාර දීසි සඳහා හැඳි සහිත භාග දීසි කියනවා අපි ඔකට. ඒ වටික පෙළගස්සලා තියෙනවා. ඒ වගේම වෙන තැනකින් තියලා තියෙනවා අතසෝදන කූපෝණ නම්. ඒ වගේම වතුරු වීදුරු තියෙනවා. ඒ වගේ හැඳි අවශ්‍ය නම් ඒවා අපිට ගිහින් අපි ආහාර වේල් පිළියල කරලා තියෙන තැන ඒ හැඳි ගෑරොප්පු තියෙනවා. ඒ වගේම අපිට ආහාර වේල භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ වගේ තැනකදී ඔයාලා සූදානම් වෙලා යන්න හැඳි ගෑරොප්පු පාවිච්චි කරලා ආහාර වේල ගන්න. ඒක මේ අපි ගොඩාක් වෙලාවට අපි කරන අපි සිංහල මිනිස්සු සිංහල ක්‍රමයට මෙහෙමයි කන්න ඕනේ. එහෙම අවශ්‍ය නැහැ පුතේ. ඒ වගේ තැනකටවත් අපි ගිහිල්ලා ඒකට සූදානම් වෙන්න. ඒ වගේම බලන්න 63 වෙන පිටුවේ තියෙනවා අපරදිග සංස්කෘතියට අනුව සක්සන් ලද මේසය. ඒකේ තියෙනවා නේද හැඳි ගැරපු. අන්න ඒ විදිහට අපිට ස්වයං සේවා ක්‍රමයට ආහාර ගැනීමේදී අපරදිග ක්‍රමයට තමයි මේ මේසය සක්සලා තියෙන්නේ. එතන ආහාර මොනවත් මේසය මත තියලා නැහැ. අපි පිඟාන බෙදාගෙන ගිහිලා මේ එක්කෙනෙකුට වෙන් කරන ප්‍රමාණය දීලා තියෙනවා. අන්න එතන අපි වාඩි වෙලා අපිට තියෙන හැඳ ගැරපුව අපි පාවිච්චි කරලා ආහාර වේල භුක්ති විඳින්න ඕන. මොකද අපි හොඳටම දන්නවා අපේ වම් අත පැත්තේ ගැරපුව දකුණු අත පැත්තේ හැඳ කියලා. ඒ නිසා පටලා ගන්න එපා. අනිත් එක්කනාගේ හැඳයි ගැරපුවයි ගන්න යන්න එපා. හරි. ආහාර පිළිගැනීමේදී ආහාර පිළිගන්නා විසින් අනුගමනය කරන්න ඕන කරුණු තියෙනවා. එක් පුද්ගලයෙකු සඳහා 18ත් 22ත් අතර ඉඩ ප්‍රමාණයක් වෙන් කරන්න ඕන. ගෘහ මූලිකයාට හා ගෘහ මූලික පාලිකාවට මේසේ දෙපැත්තේ ඉඳ ගැනීමට සලස්සන්න ඕන. සුහදශීලීව හා ආචාරශීලීව ආහාර පිළිගන්නන්න ඕන. බොහොම තරහෙන් එහෙම පිළිගන්නන්නේ. බොහොම ආචාරශීලීව අපි දැකලා තියෙනවා හෝටල්වල එහෙම පිළිගැන්වීම කරන විදිය. බොහොම ආචාරශීලීව තමයි පිළිගන්නන්නේ. ආහාර පිළිගැන්වීම වම් පසින්ද බඳුන් ඉවත් කිරීම දකුණු පසින්ද සිදු කරන්න ඕන. ඔක මම ඉස්සෙල්ලත් කිව්වා ඔයාලට. ආහාර අනුභව කර ඉවර වූ වහම බඳුන් ඉවත් කරන්න ඕන. දැන් සුප් එක අනුභව කරලා ඉවරයි නම් ඉක්මනට අපි භාජන ඉවත් කරන්න ඕන. ඒ වගේම අපි කෑම කට ගිහාම ඔයාලා ආහාර අනුභව කරද්දී අනුගමනය කරන්නත් කරුණු තියෙනවා පුතේ. දැන් අපි සංග්‍රහයකෝ විදිහට කොහොමද කරන්නේ කියලා නේ ඔච්චර වෙලා බැලුවේ. අපි ආහාර වේලක් අනුභව කරද්දී කොහොමද අපි ඉන්න ඕනේ කියලාත් බලමු. අවශ්‍ය පමණට ආහාර බෙදා ගන්න ඕන. ආහාර ගැනීමේදී මෙවලම් භාවිතයේදී ශබ්ද නොනගා ආහාර ගැනීම. මම ඒකයි කිව්වේ අර ගෙදර එකට ආහාර ගන්න එක හරි වැදගත් කියලා. තලු මරනවා ළමයි දන්නේ සද්ද කරනවා හැඳි ගෑරොප්පු සද්ද කරනවා. ඒවා බොහොම නිශ්ශබ්දව තමයි ඒ වැඩ ටික වෙන්න ඕනේ. ඉඳුල් සහිත අනිත් අතින් ආහාර බෙදා ගැනීම වලකින්න ඕන. සමහරු ඉඳුල් අතින්ම අල්ලනවා නේද? ඒක හරිය අප්‍රසන්නයි. ඉතින් ඒව පුරුදු වෙන්න ඕන. සියලු දෙනාම ආහාර අනුභවයේ අවසන් වනතුරු අසුනින් නොනැගිටීම. ඒ කියන්නේ නැගිටින්න බෑ. ඔක්කොම ආහාර ගන්නකන් ඉන්න ඕන. ඒ වගේම ආහාර අනුභවයත් පුතේ හැමෝම ආහාර බෙදාගෙන කන්න ගන්නකම්ම ඉන්න ඕන. අපි ආහාර අනුභවයට නැත්තම් හරි අපි ඉවරයි කියලා ඉක්මනට කාලා ඉක්මනට නැගිටලා යන්න බෑ. දැන් බලමු අපි හවස තේ පැන් සංග්‍රහයකට බන්දේසියක් තබලා ආහාර පිළිගැන්වීම. බලන්න 64 පිටුවේ තියෙනවා ඒක. ඒකෙදි බලන්න බන්දේසි ආවරණ කරලා, ඒ කියන්නේ තෙල් කඩදාසියක් වගේ එකක් දාලා අපිට පුළුවන් ආහාර ලස්සනට පෙළගස්සන්න. බලන්න ෂෝටිට්ස් වර්ග පෙළගස්සලා තියෙනවා. රස කැවිලි සුළු කෑම අලංකාරව ඒ මත හොඳ ක්‍රමයකට අසුරලා තියෙනවා. අත්සෝදන කෝප්ප සහ අත්පිස්නා වෙනම් බන්දේසික තියෙනවා. දැන් මේවා ටික අපි ඉස්සෙල්ලා අරන් යන්න ඕන. පාන වර්ග වෙනම් බන්දේසික තබා පිළිගන්නන්න කියනවා. දැන් අපි මේ පිළිවෙලට තමයි අරන් යන්නේ. ඉස්සෙල්ලාම අපි අත සෝදා ගන්න ඕන නම් ඒකයි සර්වියට ඒ තියෙන එක අරන් යනවා. ඊට පස්සේ ආහාර වර්ගේ, ඊට පස්සේ පාන වර්ගේ, එන්නේ විදිහට අපි අරන් යන්න ඕන. දැන් එහෙනම් දුවේ පුතේ අපි මේ වගේ පැවරුමක් කරමු. ඔයාලට පුළුවන් ඇති මේ ටික තවත් පොත් පෙළ පොත හොඳට අධ්‍යයනය කරන්න, මේ වගේ පැවරුමක් කරන්න. කරලා මම අර වෙනදා කියනවා වගේම ඔයාලගේ ගෘහ ආර්ථික විද්‍යා ගුරු මහත්මියට මේක පෙන්වන්න. ඔන්න බලන්න, එක් පුද්ගලයෙකු සඳහා අපරදිග ක්‍රමයට විධිමත් ලෙස ආහාර පිළිගැන්වීම ඇඳ දක්වන්න. ආයෙත් මං කියන්නම් ඒ ප්‍රශ්නේ. එක් පුද්ගලයෙකු සඳහා අපරදිග ක්‍රමයට විධිමත් ලෙස ආහාර පිළිගැන්වීම ඇඳ දක්වන්න. එහෙනම් දුවේ පුතේ, ඔයාලා දැන් හොඳටම දන්නවා ආහාර වේලක් සැලසුම් කරන්න, ඒක පිළිගන්නන්නේ කොහොමද කියලා. ඒ වගේ රසවත් ආහාර වේලක් හදලා ගෙදර පවුලේ අයට පිළිගන්වලා බලන්න. එහෙනම් අපි ආයෙත් නැවත හමු වෙමු. එතෙක් ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.